ඊළඟ ගරු අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ හඳුන්වැත්ති මන්ත්‍රීතුමාට. මේ වාගේ කාලීන විවාදයක් සම්බන්ධයෙන් එතුමා පාර්ලිමේන්තුවට දැනුම් දීම පිළිබඳව
ඊළඟට කාටද
දෙන්නේ? මම මේ අවස්ථාවේ කතා කරන්න ආරම්භ කරනකොට මම කියන්න කැමති, විශේෂයෙන් සුනාමියෙන් පස්සේ අපේ රටේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් සහ පනතක් 2005 වෙනකොට මේ පාර්ලිමේන්තුව සම්මත කළා තියෙනවා. ඒ හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක්, ඊළඟට ජාතික කවුන්සලයක් ආපදා කළමනාකරණය සඳහා, ඒ වගේම 2014 වෙනකොට අපිට ඒ සඳහා වැඩපිළිවෙලකුත් අපි සම්මත කළා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙලේදී අපි ජාත්‍යන්තර ඒජන්සි සමග වැඩ කරනවා, ජාතික අමාත්‍යාංශ සමග වැඩ කරනවා, ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා සමග අපි වැඩ කරනවා. ඒ අනුව මේකේ තිබෙන සරලම සැලසුම මම ඉදිරිපත් කරන්න කැමති. අපේ රටේ ප්‍රධානම ව්‍යසන ඇති වෙන්නේ ජලය පාවිච්චි වෙලා. එක්කෝ වැස්සෙන් ඇතිවන ගං වතුර, එහෙම නැත්නම් නායෑම්, එහෙම නැත්නම් සැඩ සුළං, ඒවා තමයි අපේ රටේ ප්‍රධානම ආපදා හැටියට සැලකෙන්නේ. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම ආපදාවක් ඇතිවීමේදී වැසි සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම අපි අංශයක් එක්ක අපි සම්බන්ධ වෙනවා. ඒ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ තොරතුරු ලබා දීමේදී ඔවුන් පාවිච්චි කරන නියුමරිකල් වෙද ප්‍රෙඩික්ෂන් ටෙක්නික් කියලා NWP කියලා තාක්ෂණයක්. ඒ වගේම මේ ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් සැටලයිට් තාක්ෂණ ක්‍රමවේදයක් ඒගොල්ල පාවිච්චි කරනවා. විශේෂයෙන් ලංකාවේ කාලගුණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපිට ජාත්‍යන්තර ආයතන මත පමණක් කැපෙන්න බෑ. මම එක උදාහරණයක් කියන්නම්. පසුගිය දින කීපෙම BBC වාර්තා කෙරුවා අපිට මිලිමීටර් 300ක වැස්සක් එනවා කියලා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන හැටියට එහෙම වෙන්නේ නැහැ. මොකද අපි කුඩා දූපතක් නිසා අපිට උඩින් තියෙන වලාකුළු වල ක්‍රියාකාරීත්වය සමහර විට වෙන වෙන අංශවලට ගමන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගේන වාර්තාව අනුව ඒ ගං වතුර පිළිබඳ තත්ත්වයන් මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අපිට දන්වනවා. ඒ දන්වනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තොරතුරත් අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබෙනවා. ඒ මධ්‍යස්ථානයේ සතුව තාක්ෂණය තිබෙනවා. ඒ හරහා තමයි අපි වෙද වෝනින්ග්ස්, එහෙම නැත්නම් අනතුරු ඇඟවීම් ප්‍රකාශ නිකුත් කරන්නේ. මම මේක බැලුවා, මා ළඟ තියෙනවා විස්තර. අපි මේ අවශ්‍ය කරන සියලුම වෙද වෝනින්ග්ස් අපි ඇති කළා තියෙනවා. මා ළඟ විස්තර මම තමුන්නාන්සලට පෙන්වන්න කැමති. මේක මම සභාගත කරන්නත් කැමති. අපි ළඟ තියෙන සියලුම ලොග් වාර්තා 24 ඉඳලා 29 දක්වා තිබෙන ලොග් වාර්තා මම ඉදිරිපත් කරන්න කැමති. දිගින් දිගටම මේ අනතුරු ඇඟවීම 24 වෙනකොට 150කට වඩා වහින බව කිව්වට පස්සේ අපි ඒ සියලුම තොරතුරු මාධ්‍ය ආයතනවලට දීලා තියෙනවා. මට හම්බුණු විදේශ මාධ්‍ය වාර්තාකරුවෙක් මට කිව්වා උන්ට ඒ සියලු තොරතුරු හමු වුණා කියලා. ඒ හමුවීම අනුව අපි දැනුම් දීම් කළා තියෙනවා. ඒ දැනුම් දීම අනුව මාධ්‍යවලටත්, ඒ වගේම අපේ තිබෙන ආයතනවලට, ඒ වගේම විශේෂයෙන්ම මේකේ ප්‍රධානම කාර්යයක් ඉටු කරන කණ්ඩායම තමයි අපේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව. ඒ අයට අපි ගිය අවුරුද්ද රුපියල් මිලියන 100ක් දීලා තියෙනවා පුහුණු වීම සඳහා, යුද හමුදාව, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ට. ඒ වගේම මේකේ තියෙන ඊළඟ කොටස තමයි දිසාපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ කණ්ඩායම. මේ කණ්ඩායම තමයි ආසන්නතම ප්‍රශ්නය බාරගනු ලබන්නේ. ඒ අනුව මම දන්නවා මේ තොරතුරු දීලා තියෙනවා. මම ඒක සභාගත කරන්න කැමති ලොක් සටහන් සියල්ලම. ඒ වගේම මේ තොරතුරු සියල්ලම ලැබුණාට පස්සේ ඒ අය ලවුඩ් ස්පීකර් යොදලත් බොහෝ තැන්වල මේ අනතුරු ඇඟවීම කළා තියෙනවා. මේ අනතුරු ඇඟවීම කිරීම නිසා සමහර අයගේ ජීවිත බේරිලා තියෙනවා. අපි කතා කරන්නේ මියගිය අය පමණයි. නමුත් අනතුරු ඇඟවීම නිසා සමහර අයගේ ජීවිත බේරිලා තියෙනවා. ඒ වගේම අනතුරු ඇඟවීම ගණන් නොගත්ත සමහර අයගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අනතුරු ඇඟවීමක් කෙරුවොත්, මම කියන්නේ අපිට දියුණුලවේ තාක්ෂණය තියෙනවා කියලා. නමුත් සෑහෙන උත්සාහයක් ඇති කරලා තියෙනවා මේයට දැනුම් දෙන්න. නමුත් සමහර අයගේ දැනුම් දීම ගණන් නොගැනීමත් අපිට මේ හැම සිද්ධියකම අපිට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන කාරණාව. ඔව්.
දැන් ග්‍රාමසේවක වසම් 5000 ගණක් මේකෙන් ආපදාවට පත් වුණා. මේ ග්‍රාමසේවක වසම් කීයක ඔබතුමාලා ඔය විදිහට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනතුරු ඇඟවීම් කළා තියෙනවද?
මම දන්න හැටියට ඒක අයිති වෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ප්‍රාදේශීය ලේකම්වරයා ඔව් හරි. ප්‍රාදේශීය ලේකම්වරයා දිසා දැන් කළුතර දිස්ත්‍රික්කයේ අපි ආපදා කළමනාකරණ ප්‍රධාන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකට විශාල මුදලක් අපි වැය කළා තුන පසුගිය කාලේ අපේ සමරසිංහ මහත්මයාගේ කාලේ. ඉතින් ඒ නිසා දැනුම් දීම් ගරු කතානායකතුමනි කරපු බව තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. ප්‍රාය දිසා මොකද අන්තිම කොටස සැලසුමේ ඉන්නේ දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු. කවුරු හරි කල්පනා කරුවොත් ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු සහ ග්‍රාම නිලධාරිවරු මේක වෙනත් කොටසක් කියලා අපිට මේ සැලසුම ක්‍රියාත්මක කරන්න බෑ. ඒ අයත් මේකේ කොටසක්. ඒ කියන්නේ ප්‍රධාන ආපදාවක් වෙනවා නම් අපි ඒක හමුදාවන්ට දැනුම් දීමක් අපේ ක්‍රමවේදය අනුව තියෙනවා. හමුදාවන්ට දැනුම් දුන්නට පස්සේ ඒ අය විශාල වෙහෙසක් දරලා යම් යම් වැඩ කොටස් රාශියක් කරනවා. මම කියන්න කැමති හමුදාව මේ අවස්ථාවේදී 8500කට වඩා හමුදා බටයින් යොදලා තියෙනවා. 8500කට වඩා හමුදා බටයින් යොදලා මං හිතන්නේ ඒ අය කැමවේල් පමණක් 1,00,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. කැන්ටින් 7කින් කෑම හදලා තියෙනවා ඒ කාලේ. ඒ නිසා කවුරුත් මේ ආණ්ඩුවේ ආපදා කළමනාකරණ සැලසුම අසාර්ථකයි කියලා කියනවට මං සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද හේතුව කරලා තියෙනවා. නාවික හමුදාව ගලවා ගැනීම බට කණ්ඩායම් 120ක් ඩිංගි බෝට්ටු 120ක් එක්ක කටයුතු කරලා තියෙනවා. නාවික හමුදාව විතරක් රැෂන් 1,00,000කට වඩා පහුගිය කාලේ බෙදලා තියෙනවා. ගුවන් හමුදාව ගරු කතානායකතුමනි ගුවන් පැය 211කට වඩා ගමන් කරලා තියෙනවා. එක ගුවන් පැයක් වටිනවා ඩොලර් 1,500ක් විතර. ඒ ගුවන් පැය 211ක් කරලා තියෙනවා. සෝටිස් 247ක් කරලා තියෙනවා කියලා ඒ අය මට දැනුම් දුන්නා. ඒ නිසා ගරු කතානායකතුමනි මම මේ මුලින් කියන්න උත්සාහ කරන්නේ අපිට යම් කිසි ආපදාවක් ඇති වෙනකොට ආපදාවේ තියෙන ආපදාවට අපි සූදානම් වෙන විදිය. ඒ සූදානම් කිරීම කරලා දැනුම් දුන්නාට පස්සේ සියල්ලෝම මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා සියලුම රජයේ නිලධාරී විශේෂයෙන්ම දිසාපතිවරයාතුළු ඒ පිරිස හතරවෙනි කාරණාව තමයි අපි පහසුකම් සැලසීම. ඊට පස්සේ එන ජනතාවට ප්‍රාදේශීය ලේකම්වරයා එහෙම නැත්නම් ග්‍රාම නිලධාරීවරයා පහසුකම් සපයන්න ඕනේ. ඇත්ත අපිට ප්‍රශ්නයක් තියෙනවා. තාම අපේ රටේ ආපදා බහුල වශයෙන් සිදු නොවන නිසා අපි ආපදා මධ්‍යස්ථාන හදලා නැහැ. ගිය අවුරුද්දේ අපි ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනා ක්‍රමයක් අනුව එක පටන් අරන් තියෙනවා. ඒ අනුව ගම්පහ බදුල්ල සහ කෑගල්ල ප්‍රදේශයේ අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් අපි හදන්න හදමින් යනවා මේ වෙනකොට. අපි ඒක ඉදිරියට පුළුල් කරනවා. ඒ නිසා මේ වෙනකොට අපි පාවිච්චි කරන්නේ ප්‍රජාශාලා, මේ වෙනකොට පාවිච්චි කරන්නේ පන්සල්, මේ වෙනකොට පාවිච්චි කරන්නේ වෙනත් දේවස්ථාන තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්තේදී ජනතාවට කෑම ලබා දීම සඳහා අපි හැම වෙලාවෙම දිසාපතිවරයාට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. දිසාපතිවරයා කරන්නේ අදාළ තැන්වලින් කෑම අරගෙන උයලා දෙන එක එහෙමයි, නැත්නම් ඒ කෑම වර්ග වියලි සලාක දෙන එක එහෙමයි. ඒවා කෙරුවාට පස්සේ ගරු කතානායකතුමනි අපිට බිල් ඉදිරිපත් කරපුවාම රජය ඒක ගෙවනවා. මේ වෙනුවෙන් අපි මේ වෙනකොට රුපියල් මිලියන ඔබතුමා කිව්වාගේ 266ක් මේ වෙනුවකට අපි වියදම් කරලා තියෙනවා. ඒක ප්‍රමාණවත් නොවෙනවා නම් තව සතියකට එහා පැත්තේ ආහාර සලාක දෙන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඔබතුමා කිව්ව එක කාරණාවක් මම එකඟ වෙනවා. විශේෂයෙන්ම බොහෝ අයට යන්න තැනක් නැති අය ඉන්නවා, ගෙවල් සම්පූර්ණයෙන් කැඩිලා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අය සඳහා ගෙවල් කුලී දීමනාවක් ඒගොල්ලන්ගේ නිවාස ලැබෙන තෙක් ලබා දෙන කාරණාව කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම අපිට අවශ්‍යයි මේ අය පදිංචි කරවීම. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. පදිංචි කරවීම සඳහා අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා සමහර තැන්වල පදිංචි වෙන්න බෑ. NBRO ආයතනයේ අවසර ලැබෙනකම් පදිංචි වෙන්න අමාරුයි. එවැනි අයට රජයේ ඉඩම් හෝ පුද්ගලික ඉඩම් හෝ ලබා දීලා ඒ අය පදිංචි කරන නිවාස වැඩපිළිවෙලක් කරන්න අපි කල්පනා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි මේ ආපදා අවස්ථාවල පදිංචි විය හැකි ආකාරය පිළිබඳ උපදෙස් සියලුම තැන්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දීලා තියෙනවා. මගේ උපදෙස් පත්‍රිකාවම තමුන්නාන්සලගේ ප්‍රයෝජනය සඳහා මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම ආපදාවක් ඇති වෙන තැන්වල නිවාස සෑදීම සඳහා සැලසුම් තුනක් සකස් කළා. ඒ සැලසුම් තුන අපි ඉදිරිපත් කළා තියෙනවා සියලු අංශවලට. ඒ සැලසුම් තුන අනුව තමයි දැන් අරණායක ප්‍රදේශයේ නිවාස හැදෙන්නේ. ඒ සඳහාත් මම මේ සැලසුම් තුනත් මේ සභාවට ඉදිරිපත් කරන්න කැමැති. ඒ අනුව යම් නිවාසයක් නැවත ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 1.2ක් ඒ අපේ සැලසුම අනුව අපි ලබා දෙන්න රජය කටයුතු කරලා තියෙනවා. ලංකාවේ නිවසක් වෙනුවෙන් ආපදාවට ලක් වෙන නිවසක් වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් වෙන් කරලා තියෙන පළවෙනි අවස්ථාව තමයි මේ රජය ආවට පස්සේ රුපියල් මිලියන 1.2ක් ලක්ෂ 12ක් අපි ලබා දීම. ඒ වගේම ගරු කතානායකතුමනි, ආපදාවක් නැති වෙනවා ඇත්ත. නමුත් ආපදාව නැතිවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ගේක පූර්ණ හානියට ලක්ෂ 25ක් කියලා කිව්වනේ. එහෙනම් මිලියන 2.5යි. දැන් ඔබතුමා දැන් කියනකොට 1.2ක් ගෙයක් හදාගන්න දෙනවා කියලා, ඒකේ මොකද්ද තේරුම?
නෑ නෑ, මේ ඒ මගේ රක්ෂණේ පැහැදිලි කරන්නම්කෝ ඔබතුමාට. මේ ආණ්ඩුව පැමිණියට පස්සේ 2016 තමයි ගරු කතානායකතුමනේ ලංකාවේ ඉන්න සියලුම පුද්ගලයින් සහ නිවාස රක්ෂණය කළා තියෙනවා. මං හිතන්නේ ආසියාවේ වෙන කිසිම රටක් තියෙනවා කියලා රක්ෂණයක් කළා තියෙනවා. ගිය අවුරුද්දේ අපි වියදම් කළා තියෙනවා අයවැයෙන් රුපියල් මිලියන 300ක්. රක්ෂණ සමාගම මේක ප්‍රතිරක්ෂණය කරනවා. ප්‍රතිරක්ෂණය කරුවාට පස්සේ අපිට අලාභයේ වෙනස හම්බ වෙනවා. ඒ අනුව අපි කියලා තියෙනවා රක්ෂණයේදී සාමාන්‍ය විපතකදී මිය ගිය කෙනෙකුට අපි රුපියල් 100,000ක් දෙනවා. එතෙක් තිබුණේ රුපියල් 15,000යි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට අපි විශ්වාස කරනවා යම් කිසි ආකාරකින් නිවසක් හානි වුණොත් පූර්ණ හානියකට රුපියල් 25,000,000යි සාය ඊට පහලට එන්නේ. අර්ධහානි වෙනකොට ඊට අඩු වෙනවා. අපි මේ කතා කරන්නේ රක්ෂණ ක්‍රමය ගැන නෙමෙයි, යම් කිසි ආකාරයක විපතකට පත් වෙලා එතකොට යා රක්ෂණයටත් හිමිකම් කියනවා. එතකොට මේ අපි හදලා තියෙන නිවාසය හදන්න පුළුවන් ලක්ෂ 12යි. අපි ගණන් හදලා තියෙන මේ වර්ග අඩි 650ක නිවාසය සාම්පල් එක හදන්න අපිට ලක්ෂ 12ක් වැයෙනවා කියලා තමයි අපේ මේ අය ගණන් හදලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලන්ට ලක්ෂ 25න් හදාගන්නත් පුළුවන්. ලක්ෂ 25ට අඩංගු නොවන අවස්ථාවලදී අපිට ඒ අයට පුළුවන් ලක්ෂ 12ක් ලබා දෙන්න. දැන් අරණායක ප්‍රදේශය අපි හැම ලබා දීලා තියෙනවා. මං ඒක පැහැදිලි කරන්නම්. ලබා දීලා තියෙනවා. ඒ නිසා මුළු ආසියාවෙම ප්‍රථම රක්ෂණය කළ තියෙන ශ්‍රී ලංකාව නම් අපි ආඩම්බර වෙන්න. මේක අඩුපාඩු තියෙන්න පුළුවන්. මම පිළිගන්නවා. රක්ෂණයක තමුන්නාන්සලා කියන්නේ බල ලක්ෂෙ මදි කියලා ඇත්ත. අපිත් කල්පනා කරනවා ජනාධිපතිතුමත් හිතනවා ලක්ෂයේ ප්‍රමාණවත් නොවේ කියලා. එවැනි අවස්ථාවල අපි ආපහු සැරයක් රක්ෂණ සමාගම් එක්ක කතා කරන්න ඕනේ ලක්ෂය කියන ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද කියලා. ඒ අනුව වැඩි ප්‍රීමියම් එකක් මේ අවුරුද්දේ අපි වෙලා තිනවා. ඔව්.
ගැන දන්නේ නැහැ.
ඔව්.
දැනගන්නමයි අහන්නේ. තර්කයක් තියෙනවනේ දැන් ඒ රක්ෂණයේ ක්‍රියාවලිය ප්‍රතිරක්ෂණය කරලා නොතිබෙනව නම් මේ කියන හානියට ඒක අදාළ වෙනවද නැද්ද කියලා තර්කයක්.
නෑ, මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා
කරනවා. ඒකේ මොකක්ද ඇත්ත தத்துவේ? දැනට ඔය රක්ෂණ ක්‍රමයේ ප්‍රතිරක්ෂණය කරලා තියෙන්නේ.
ඔව්. ප්‍රතිරක්ෂණය කිරීම රක්ෂණ සමාගමේ කාර්යයක්. නමුත් අපිට අපි අනිවාර්යයෙන්ම රජයේ මේ මුදල ගෙවනවා. ඒ කියන්නේ ඒ
රක්ෂණ ක්‍රමින් ආවරණය 25ක් ගෙවනවද?
ඔව් ඔව්.
රජයේ ගෙවනවා?
ඔව් ඔව්. ඔව් ඔව්.
රක්ෂණ සමාගම
කියන්නේ ඒක කැබිනට් මණ්ඩලයේ නෑ නෑ අපිට රක්ෂණ අපිට රක්ෂණ සමාගම දීපු තොරතුරු තමයි ඒ රක්ෂණය ප්‍රතිරක්ෂණය කරලා තියෙනවා කියලා. එතකොට නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෑ. කැබිනට් මණ්ඩලයේ අපි කතා කරුවා කෙසේ වුවත් එසේද වුවත් අපි මේ මුදල ගෙවනවා. මම තමුන්නාන්සලට කියන්නම් අපි ගෙවලා තියෙන ප්‍රමාණය. තමුන්නාන්සලා මේක දැනගන්න එපයි. තමුන්නාන්සලා මේක දැනගන්න නැති වුණාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මම ඒකත් තමුන්නාන්සලට කියන්නම්. රීඉන්ෂුරන්ස් කියන එක ඉන්ෂුවර වගකීමක්. ගෙවීම අපි බාර අරගෙන තියෙන එක ගෙවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක වගකීම අපි දරනවා. ඔව්.
ලැබුණා.
ඔව්.
අප දැනට තිබෙන සාකච්ඡාව තමයි අමතුමනි, අපි අපේ රක්ෂණ භාරයෙන් ඒ අදාළ සම්පූර්ණ මුදල ගෙවලා නැහැ කියලා සාකච්ඡාවක් රටේ තියෙනවා. ඔබතුමන් අපි අහන්නේ මේ දැන් මගේ දැනීම හැට මිලියන් 10,000කට තමයි සම්පූර්ණ රක්ෂණය තියෙන්නේ අපිට සභාවක පොතකදී. මගේ අහලා තියෙන විදිහට. ඒතර දැන් ඒක ලබන නම් අපි සම්පූර්ණ මුදල ගෙවලා තියෙන්න ඕනි. ඒක වෙලාද කියලා අපි දැනගන්න ඔබතුමාගේ.
අපි මේ මම ඔබතුමාට කියන්නේ ගිය අවුරුද්දේ මිලියන 300ක් රක්ෂණය කෙරුවට පස්සේ රක්ෂණ භාර අරමුදල මේ වෙනකොට නිවාස 67,103කට රුපියල් බිලියන 3.135ක් ගෙවලා තියෙනවා. ගිය අවුරුද්ද. ගිය අවුරුද්ද.
ගිය අපරාධ.
තියෙන සමාගමෙන් ලංකාවට කොපමණ මුදල් ලැබුණාද?
ඒක මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. මම ඒක ඔබතුමාට පැහැදිලි කරන්නම් ඊට පස්සේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කතා කරන වෙලාවේ ඒක වෙලා තියෙන විදිය. ඔව්.
එන කාරණේ අපි පිළිගන්නවා. නමුත් දැන් හරියටම වසරකුත් සතියක් ඉක්මලා තියෙනවා ශාලාව. නමුත් ශාලාවේ මන්දි ගෙවීම් යම් ප්‍රතිශතයක් මේ වසරක කාලෙ ඉක්ම ගිහිල්ලත් සිද්ධ වෙලා නැහැ ගරු ඇමතුමනි.
මම ඒකත් කියන්නේ.
එහෙනම් මොකක්ද ඒකට හේතුව?
මම ඒක මේ මගේ පැහැදිලි කිරීමේදී මම කරන්නා. දැන් ශාලාව මේ රක්ෂණයට අයිති වෙන්නේ නැහැ. ශාලාවට ගෙවලා තියෙන හැම මුදලක්ම ගෙවලා තියෙන රජයෙන්. මම තමුන්නාන්සලාට කියන්නේ 2016 මැයි මාසයේ ඇති වුණු ගම් වතුර සඳහා අපි භාණ්ඩාගාරයෙන් නිවා වියදම් කරලා තිනවා රුපියල් මිලියන 267.67ක්. ඊට අතිරේකව ජාතික රක්ෂණ භාරාන මුදලෙන් ගිය ගම් වතුර වෙනුවෙන් අපි වියදම් කරලා තිනවා නිවාස 67103කට රුපියල් බිලියන 3.135ක්. මේක තමයි ගිය ගම් වතුර අපි වියදම් කරලා
තියෙන්නේ. දෙනවා. ඇත්තටම මෙහෙම බේරගත්තොත් හරි. දැන් රක්ෂණ භාරෙන් මේ වෙලාවේ ලැබිලා තියෙනවා මිලියන 128ක්. හරිද? භාණ්ඩාගාරෙන් දීලා තියෙනවා මිලියන 138ක්. මේ දෙකෙන් තමයි අර 266 හම්බෙන්නේ. හැබැයි මං අහන්නේ අර ඔබතුමාට මං කියවන ජීවිත හානි වලටයි දේපල හානි වලටයි දැන් ඔබතුමාට අවශ්‍යයිනේ මිලියන 8869ක්. ඒක රක්ෂණ භාරෙන් ලැබෙනවද කියන එකයි සහතික කරගන්න
ඕනේ. අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපිට ලැබිලා තියෙන්නේ තක්සේරු කරලා නැති අවස්ථාවක තමයි රුපියල් මිලියන 125කුයි රුපියල් මිලියන 150කුයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව ඒ රක්තන් තක්සේරුව සිදු වෙනවා. තක්සේරුවේ තමුන්නාංශ කියන ගාන හෝ ඊට වැඩි ගාන හෝ ලබා දෙන්න සක්ෂණ බාර අරමුදල සූදානම් බව අපිට
නෑ වැඩේ බාර ගන්න වෙන්නේ
නෑ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මම තමුන්නාංශට අවධාරණයෙන් කියනවා මේ ගම් වතුරේදී රක්ෂණ බාර අරමුදල ලබා දෙන්න નિયમિત මුදල් සියල්ලම ඒ අයට අපි ලබා දෙන්න ක්‍රියා කරනවා. කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. නාවොත් අපි කතා කරමු. ඊළඟට අපි කෑගල්ල දිස්ත්‍රික්කේ අපි දැකලා තියෙනවා විපතටපත් පවුල් සංඛ්‍යා 5800යි පුද්ගලයන් සංඛ්‍යාව 21234යි පූර්ණ නිවාසානි 230යි අර්ධ නිවාසානි 1845යි. මේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා මේ අය වෙනුවෙන් තමුන්නාන්සලට කියන්න රුපියල් මිලියන මන් දිගටම කියාගෙන යන්නම්කෝ 16 මහා භාණ්ඩාගාර විසින් ලබා දුන් ප්‍රතිපාදන මිලියන 54.2යි ස්වාභාවික ආපදා ආරක්ෂණ ආවරණ වැඩ කෑගල්ල ලබා දීම මුදල් රුපියල් මිලියන 14.47යි. ඊළඟට මේ අනුව අමාත්‍ය මණ්ඩලයෙන් වෙන් වූ මුළු මුදල් රුපියල් මිලියන 2280යි. ඒ අනුව අපි නිවාසලාභීන් 1040ක් සඳහා ගෙපල කැපීම අත්තිවාරම අවසන් කරලා තියෙනවා. 200ක් සඳහා බිත්ති බැඳීම අවසන් කරලා තියෙනවා. මේ අනුව ඒ කටයුතු සියල්ලම කෙරෙනවා. මේ මුදල් සියල්ලම රජය ගෙවනවා. මුළු මුදල රුපියල් මිලියන 2280ක් රජය ඒ ප්‍රදේශයට ලබා දෙන්න කියලා එකඟ වෙලා තියෙනවා. චීන රජය ගෙවල් 100ක් හදනවා. හැබිටැට් 80ක් හදනවා. මහීපාල පදනම එකක් හදනවා. පුද්ගලික ඉදිකිරීම් හමුදාව මගින් 6ක් හදනවා. මේ විදිහට සෙනෙහසිය පත ඩයලොග් ආයතනෙන් 30ක් හදලා අපි බාර දුන්නා. රයිනෝ ආයතනෙන් 20ක් හදලා බාර දුන්නා. තවත් කණ්ඩායමක් බාර දීමට දැන් තියෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයාම් වෙනුවෙන් අවබෝධ පත්වන්න සහන සැලසීම් වෙනුවෙන් විතරක් අපි වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 1395ක මුදලක් මේ වෙනකොට අපි වෙන් කරලා තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම තමුන්නාන්සලා දන්නවා මේ වෙලාවේ අපේ රටේ වියලි කාලගුණයකුත් තියෙනවා. දිස්ත්‍රික්ක 58ක දැන් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 58ක අපි තාම වතුර බෙදෙනවා. ඒ අතුරතුර තමයි මේ ආපදාව ඇති වුණේ. මං ඊයේ කොරියාවේ තානාපතිව මාව හම්බුණා. එතුමත් කිව්වා එතුමල්ලගේ රටේ එක ප්‍රදේශයක වියලි කාලගුණයක් තියෙනවා. අරිත් ප්‍රදේශ ගම් වතුර තියෙනවා කියලා. ඒ අනුව අපි මේ වෙනකොට සාහන සැලසීමට වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 240.2ක්. මේ සඳහා අපි වියදම් කරලා තියෙනවා. අපි තවත් වියදම් කරනවා. මේ මොහොතේත් මට බවුසර් ප්‍රමාණයක් ඉල්ලලා ඉල්ලීමක් ලැබුණා අපේ ඇමතුමෙක්ගෙන්. ඒ බවුසර් ප්‍රමාණය ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ශාලාව අවිගබඩා කඳවුර ගැන මම කතා කරන්න ඕනේ. අවිගබඩා කඳවුර අනුව අපි ලබා දීලා තියෙනවා මේ වෙනකොට තමුන්නාන්සලා උංග දෙනෙක් කියනවා ලබා දීලා නැහැ කියලා. මම කියන්න කැමති පිසු ආහාර කඩිනම් සහනාධාර ලබා දීම සඳහා රුපියල් මිලියන් 4.8ක් අපි වැය කළා තියෙනවා. වැය කළා. තායත් තියෙනවා. තක්සේරු වටිනාකම රුපියල් මිලියන 8 ප්‍රතිලාභී 1931ක් සඳහා රුපියල් මිලියන 160.7ක් ලබා 1607ක් අපි ලබා දීලා තියෙනවා. තක්සේරු වටිනාකම රුපියල් මිලියන වැඩි ප්‍රතිලාභින් සඳහා රුපියල් මිලියන 594ක් අපි වැය කළා තියෙනවා. නිවාස තක්සේරු වශයෙන් අභියාචනා ඉදිරිපත් කළා තියෙනවා 48ක් ඒසන රුපියල් මිලියන 4.2ක් ගෙවලා තියෙනවා. ගෘහ උපකරණ හානි සඳහා වන්දි ලබා දීම නිවාසලාභීන් 940කට රුපියල් මිලියන 326.6ක් අපි මේ වෙනකොට ගෙවලා තියෙනවා. ඒ අනුව පූර්ණ හානි හුවා වාසස්ථාන නුසුදුසු ලෙස නිවාස හානි වුවන්ට අපි රුපියල් 50,000ක දීමනාවක් ලබා දුන්නා. කුලී දීමනාවක් ඒ දීමනා වාරික 5ක් අපි ගෙව්වා. එස්නා රුපියල් මිලියන 7.2ක් වැය කෙරුවා. හානියටපත් ත්‍රීරෝද ව්‍යාපාරික ස්ථානවල සේවකයින් සඳහා රුපියල් 10,000කින් ප්‍රතිලාභින් 315ක් සඳහා රුපියල් මිලියන 3.15ක් දීලා තියෙනවා. සත්වහා කෘෂිකර්ම හානි සඳහා කොවින් 207කට රුපියල් මිලියන 14.75ක් දීලා තියෙනවා. තාවකාලික වෙළඳ කුටි ඉදිකිරීම සඳහා සිද්ධ වුණා. මොකද ඒකේ පුද්ගලයෝ තමන්ගේ ආපහු සැරයක් දෙන්න කැමති වුණේ කුලිකරුවන්ට. ඒ නිසා ඒ සඳහා රුපියල් මිලියන 25.183ක් අපි නාගරික සංවර්ධන අධිකාරියට දීලා තියෙනවා. ඒ අනුව රජයේ විසින් රුපියල් මිලියන 1287ක් තියෙනවා. තව ටිකක් දෙන්න තියෙනවා. සාමාන්‍ය තව දිවාස 4කට පමණ අපිට දෙන්න තියෙනවා. ඒ සඳහා තියෙන තක්සේරු පිළිබඳ ප්‍රශ්නය සහ මානව හිමිකම් කොමිසමට ගිය කාරණාව. අනික් සියලුම කරුණු ගෙවලා තියෙනවා. ඒ අයටත් අපි කිව්වා ඔබලාගේ වන්දි මුදල වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩිවීම නොසලකා මේ දෙන ප්‍රමාණය අරගන්න. ඒ වැඩි වුණොත් අපි වැඩි වෙන ප්‍රමාණය දෙනවා කියලා අපි එයාට පැහැදිලිව කිව්වා. ඒ නිසා මේ හැම ආපදාවකම අපිට ලබා දෙන්න පුළුවන් උපරිම මුදල රජය භාණ්ඩාගාරය මේ සඳහා ලබා දීලා තියෙනවා. රක්ෂණ ආවරණ ලබා දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපිට තව කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඇත්ත අපි තමුන්නාන්සලා දන්නවා උඟ දිනේ කල්පනා කරනවා මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න අපි ක්‍රියා කරන්න ඕනේ කියලා. අපි හැම කෙරුවා ගිය ගම් වතුර වෙලාවේ මුළු නාගරික ප්‍රදේශයේ ගෙවල් 64,000ක් විතර යට වුණාම අපි එක මරණයක්වත් නැති වෙන්නේ සියලු දෙනාම ආරක්ෂා ස්ථානවලට ගෙනාවා. නමුත් මේ අවස්ථාවේ නොයෙකුත් හේතු නිසා ඒක බැරි වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් දේ ගන්න. මම දන්නවා තමුන්නාන්සලට එක එක රටවල් වලින් මම දෙන්න කැමති නිදර්ශන විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 4-3ක් ගරු කතානායකතුමනි මේ ඊපෙර යට වුණා. බ්‍රිස්බේන් නගරේ යට වුණා. ඒ රටේ තිබෙනවා පුද්ගලයෝ නිවාස වලින් ගියේ නැත්තම් බලෙන් අරගෙන යන නීතියක් තියෙනවා. ඒ තිබිලත් 154 දෙනෙක් මැරුණා. ජපානයේ අපිට වඩා බොහොම දියුණු රටක්. ජපානයේ සුනාමි ආවා, කඳු කඩා වැටීම් ඇති වුණා. ඒ ඇති වුණු වෙලාවේ 15,000කට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වුණු බව අපි අමතක කරන්න අරගා. ඒ නිසා අපි ඔබතුමාලා කියන තර්කෙ පිළිගන්නවා. අපිට උවමනා කරන්නේ මිනිස් ජීවිත බේරගන්න, මිසක් දේපළ බේරගන්න නෙමෙයි. ඒ වගේම මම කියන්න කැමති ගරු කතානායකතුමනි, අද බලනකොට අපේ රටේ කඳු ප්‍රදේශ සියල්ලකම වාගේ තේවවල ඉවරයි. කඳු මුදු තනි තට්ට තියෙන්නේ. මේ වැටෙන වැස්ස, මේ වැස්ස තෙත් කලාපයට මිලිමීටර් 400 ඉඳලා 600 දක්වා පැය 6ක් ඇතුළත වැහලා තියෙනවා. ඒ වැස්ස කොහොමවත්ම දරන්නේ නැහැ කඳු වලට. කඳු ඉවරයි. ඒවා සේරම වැවිලි කර්මාන්තයට යොදාගෙන ඉවරයි. පුද්ගලයින් සමහර විට ඉන්නවා අනවශ්‍ය ප්‍රදේශවල, එයා සිටියේ නොහිති ප්‍රදේශවල. ඒවා නැවත අපි ඉති කරන්න ඕනේ. මම නිල්වලාගඟ බලන්න ඔබතුමාගේ අකුරැස්සට ගියා. ගිය වෙලාවේ මම දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම නිල්වලාගඟ දැන් හුඟක් දෙපස කුඩා වෙලා තියෙන්නේ. පුද්ගලයෝ පදිංචි වෙලා. ඊට අතිරේක වශයෙන් විශාල උණගස් තිබෙනවා. ඒ උණගස් නියම වෙලාවට කපන එක ලේසි වැඩක් නෙමෙයි. කිඹුලෝ ඉන්න ඇති වෙනකන් අරගෙන ඒක ගඟට බහින්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒවා කරනකොට ඒවා හරහත් විශාල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සමහරු ඉන්නවා ග්‍රීන්වලා ගඟේ අතිරේක ජලධාරිතාව ඉවත් කරන අර මුස්ලිම් පල්ලියට එහා පැත්තේ කොටසේ ඒ ප්‍රදේශවලත් ජනතාව දැන් පදිංචි වෙලා ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳ ලොකු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ප්‍රතිපත්තිය ගංගමේ කඳු මුදුන් වල අපි කොච්චර කැලෑවවනවද? කඳු ආශ්‍රිත ප්‍රදේශවල කොච්චර අපි වැඩ කරනවද? මම MBRO ආයතනය ගැන කියන්න ඕනේ. MBRO ආයතනය කියන්නේ ලංකාවේ භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්න ආයතනයක් නෙමෙයි. නමුත් ඒ ආයතනයේ විශාල වැඩ කොටසක් මේ වෙනුවෙන් කළලා තියෙනවා. අපි දැනට සිටියන් ගත කළලා තියෙනවා. ස්ථාන වශයෙන් අපි බදුල්ල සහ නුවරඑළිය සම්පූර්ණයෙන්ම අපි අවසන් කළලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්කවලටත් අපි එමින් තියෙනවා. නමුත් අපි ලංකාවේම නායන ස්ථාන 10-10 සිටීමේකට අපි එකට 10-10 සිටීමේකට සකස් කරලා තියෙනවා. නමුත් අවාසනාවකට වාගේ අපි හැම වෙලාවෙම බලාපොරොත්තු නොවුණු ප්‍රදේශයක තමයි නායකයෙ. ඒ නිසා අද 1000 ගානක් ලැබිලා තියෙනවා NBRO ආයතනයේට. ඒකේ ඉන්න තාක්ෂණික නිලධාරීන් ප්‍රමාණවත් මදි. ඒ අය දැන් ඒකෙන් අඩක් පමණ මේ වෙනකොට අවසන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මේ ආපදාවන් කළමනාකරණය කරන්න අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණික දියුණු කරන්න ඕනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ අවධානය මම කැබිනට් මණ්ඩලයට යොමු කළා. කැබිනට් මණ්ඩලයක පිරි අරගෙන ලෝක බැංකු ක්‍රම ණය ක්‍රමයක් කරද්දී දැන් මේක දියුණු කරන්න එකඟ වෙලා තිබෙනවා. ඒ සඳහා ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. ඒක කරන්න ඒගොල්ලෝ මාව හම්බෙන්නත් ආවා. ඒ වගේම අපේ රටේ විවිධ තැන්වලට අපි බාණ්ඩ දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මම කියන්න කැමති පෞගේ කාලවල මගේ කාලේ විතරක් නෙමෙයි අනික් ඇමතිවරු ඉන්න කාලෙත් යම් යම් බාණ්ඩ දුන්නා. මම කියන්නේ ප්‍රමාණවත් කියලා. නමුත් ඒ බාණ්ඩ දුන්නේවත් සමහර වෙලාවට පාවිච්චි නොකිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නවා විශේෂයෙන්ම තමුන්නාංශගේ ওই අකුරැස්සේ එක බෝට්ටුවක් තියෙනවා. ඒක පාවිච්චි කළා නැහැ පෞගේ කාලෙම. ඒ නිසා අපි මේ සැරේ නාවික හමුදාවට කිව්වා ගරු කතානායකතුමනි විශේෂ බෝට්ටුවක් නිර්මාණය කරන්න කියලා. බරෙන් අඩු මහා නම දෙනෙක් ගෙනියන්න පුළුවන් සියලුම උපකරණ සහිත. ඒ අය දැන් අපිට හදලා දීලා තියෙනවා ප්‍රොටෝටයිප් එක. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේව අරගෙන අඟුල් අරගෙන ඒවා ඒ ප්‍රදේශවලට දෙන්න. එතෙන්දී අපි විශ්වාස කරන දෙයක් තමයි විශේෂයෙන් පොලිසියත් එක්ක කතා කළා. පොලිස් මැරයන් ඩිවිෂන් එක හරහා මේක ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපි ස්වයංක්‍රීය වැසි මානක අපි ළඟ තියෙනවා. යම් ප්‍රමාණයක් මේ වැසි මානක වැඩි කරන්න අපි කටයුතු කෙරුවා. වැඩි කරලා තියෙනවා. ඒ නිසා ඊයේ පෙරේදා අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරපුවාම එයා අපිට වැසි මානක 200ක් ලබා දෙන්න එකඟ වුණා. දැන් ඒකේ කැලිබ්‍රේෂන් කරන්න ඒ තොරතුරු සහිතව අවශ්‍ය කටයුතු කරපු ගමන් අපි ඒක අරගන්නවා. ඒ නිසා දිගින් දිගටම මේ ආයතන වලට අපි ගියා වුරුද්දේ මිලියන 100ක් හමුදාවට දුන්න පුහුණු වෙන්න. ඒ පුහුණු වෙන අවස්ථාවලට අපි ඒව ලබා දුන්නේ. ඒ නිසා මේක දිගින් දිගට කළ යුද්ධයක්. ලංකාවගේ රටක ස්වභාවික ආපදා වැඩි වෙනවා. ඉතාම කෙටි කාලයක විශාල විනාශ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන අවස්ථාවල අපි සහන පමණක් නෙමෙයි ඊට කලින් කළ යුතු ආපදා කළමනාකරණ වැඩපිළිවෙලකටත් අපි දිගටම යා යුතුයි. ඔව්.
පාර්තමේන්තුවෙන් ඔබතුමාලට කාලගුණ වාර්තාව ලැබෙන්නේ
ඔව්
වාර්තාවක් හැටියට ලියපු එකක්ද? එහෙම නැත්නම් මේක ප්‍රොටෝටයිප් එකෙන් කැමරා ක්‍රමයෙන් තාක්ෂණයේ පාවිච්චි කරපු වාර්තාවද ලැබෙන්නේ?
නැහැ
අපිට දන්න තරමට ප්‍රොටෝටයිප් නෙමෙයි දැන් ලැබෙන්නේ කාලගුණ වාර්තාව කියලා ලියපු එකක්.
නැහැ කාලගුණ නැහැ. නැ නැ පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුම් දෙනවා මෙන්න මේ ප්‍රදේශවල මෙච්චර ප්‍රමාණයක වැසි ඇති වෙන්න පුළුවන් කියලා. ඊළඟට සුළඟේ වේගය දැනුම් දෙනවා. ඒක අපි අදාළ ආයතන වලට අපි දැනුම් දීම තමයි කරන්නේ. හදිසි ආපදාවක් ඇති වුණාම තමයි අපි අනිකුත් වැඩපිළිවෙල, ඒ කියන්නේ හමුදාවාදී කණ්ඩායම් ඒ ස්ථානවල නිකුත් කිරීම නිකුත් කරන්නේ. ඉතින් ඒ නිසා මේකෙදී මම තමුන්නාසලට කියන්න කැමතියි. ඔව්.
කෙන් එක කරුණක් දැන් ඔබතුමා දන්නවා අපි සාමාන්‍යයෙන් අහලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන වල තිබෙන්නේ අද සවස සබරගමුවට වහිනවා ඌවට වහිනවා වගේ විශාල පලාතක් ගැන තමයි කියන්නේ. ඒතර ඇත්තට මේ පලාතක් ගැන කියන නිවේදනයෙන් කවුරුත් විශේෂ හැඟීමක් ගන්නෙ නෑ ඉවත් වෙන්නේ. මම දැනගන්න කැමතියි අර ඔබතුමා දැන් ටේබල් කරපු අර ඔබතුමා කියන්නේ ආපදා නිවේදන ඒවයි තියෙනවද? අකුරැස්ස ප්‍රාදේශීලකම් කොට්ටාෂයේ යටියන්තොට නැත්නම් බුලසිංහල එහෙම කියලා තියෙනවා.
එහෙම තියෙනවා. එහෙම තියෙනවා. මම තමුන්නාන්සට පෙන්නන්න. පළවෙනි කාරණාව තියෙන්නේ මම මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහුවා සාමාන්‍යයෙන් වැස්සක් ලෝකෙ කිසිම රටක මේ ස්ථානයකට පතිත වෙන ප්‍රමාණය හොයන්න බෑ පතිත වෙනකම්. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා පතිත වෙන ප්‍රමාණය හොයන්නම් අපි රේන් ගේජස් දාලා ගන්න ඕනේ තොරතුරු. එහෙම තියෙනවා අපිට. නමුත් අපි සාමාන්‍යයෙන් ලෝකෙ පුරාම කාලගුණය කියන්නේ නිශ්චිත ප්‍රදේශයකට පමණයි. නෑ ෆ්ලයිට්
කැප්ටන්ලට දෙනවනේ පය තුනකට කලින් මේ
නෑ ෆ්ලයිට් කැප්ටන්ලට දෙන්නේ අදාළ ප්‍රදේශ පමණයි. ඒකට කරන්නේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය පාවිච්චි කරනවා. ඒ කියන්නේ සෑම ගුවන් තොටුපළකම ඩොප්ලර් රේඩාවක් තියෙනවා. ඉන්න ඩොප්ලර් රේඩාවේ තියෙන මගේ එකක් නෑනේ. මට එකක් නෑ. නෑ මගේ
නෑ
මට ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් නැහැ. ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙකක් ජපානයේ අපිට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයෙන් කරන්නේ කරු කතානායකතුමනි පවතින ස්තැනක සුළඟේ වේගය සහ වලාකුලේ ඝනත්වය වැසෙන්න පුළුවන් වැසි ප්‍රමාණය ඒගොල්ල කියනවා. ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙකක් අපි ඉල්ලලා තියෙනවා ජපානයෙන්. ඒ අපිට නොමිලේ ලබා දෙනවා.
ඒ
ගොංගලයක වැඩ කරේ නෑනේ ගොංගලයක වැඩ කරේ නෑ
මම කියන්නේ මෙතුමා වෙලාව අවසානයි මන් දැන් තව වෙලාවක්
තව ගිනිත්තුවක් ගන්න
හොඳයි හා කොච්චර ජනවාදී කාරුවන්
තව විනාඩි පහක් දෙන්න
හා හොඳයි
ගන්න අනුර කතානායකතුමනේ ලංකාවට ගොංගල සවි කිරීමට යන්ත්‍රයක් ගෙනල්ලා තියෙනවා යන්ත්‍රය ගෙනල්ලා යන්ත්‍රයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තිබ්බා මොකද CCB එකට තමයි පාර හදන්න දුන්නේ පාර හදන්න බැරි වුණා අවුරුද්දකින්වත් ඒ නිසා මේක අරන් යනකොට ඒකේ තිබෙන ක්‍රේන් එක බිම වැටුණා කෙසේ වෙතත් අවසානයේදී අවුරුදු දෙකකට පස්සේ ගිහිල්ලා මේක හයි කෙරුවා හයි කරපුවාම ඒක වැඩ කරන්නේ නැහැ අපිට තිබුණු අපි මිලදී ගත්ත එකම යන්ත්‍රයත් වැඩ නොකර තිබුණේ ඒ ගන්න මම මේම මේකට පිළිබඳ FCID CID ජනාධිපති පරීක්ෂණ හැමතැනම පරීක්ෂණක් තියෙනවා නිලධාරි යනවා ඒක වෙනම කතාවක් නමුත් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේක හයි කෙරුවේ WMO යටතේ නම් ඒ අය හරහා කම්පැනියට දීලා ආපහු සැරයක් මේක හදන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ අනුව ඒගොල්ලෙකට එකඟ වුණා. ඒ අනුව අපි දැන් මේක ඊටාම සුර අමාරුවෙන් ගලවලා ගෙනල්ලා දැන් ඒක ඇරලා තියෙනවා ඇමරිකාවේ ආයතනයට. ඒ අතරතුර මම ගිය මැයි මාසේ ජපානයට ගිය වෙලාවේ ජපාන් රජය අපිට පොරොන්දු වුණා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් දෙන්න නොමිලේ දෙන්න. ඔව්.
ඔබතුමා ඊටම වැඩගත් කරුණක් ප්‍රකාශ කළේ දැන් ඒකයි ඔබතුමා වගකීමෙන් කියනවා කියන්නේ යම් ප්‍රමාණයක ඩොප්ලර් රේඩාර එක වැඩ කරා නම් මේ අනතුරු යම් ප්‍රමාණයකට වළක්ව ගන්න තිබ්බ කියලා මොකද එස්ටිමේටඩ් රේන්ෆෝල් එක කියන්න පුළුවන්.
ඔව්. ඔව්.
ඒතර පැහැදිලිවම මේ 300ක් මරණ ඇතුලේ මොකද කැඩිච්ච බිඳිච්ච යන්ත්‍ර කේන එක දූෂණලත් සම්බන්ධයිනේ. ඔක යටතේ දූෂණ කේස් එකක් උත් වෙන නිසා තමයි FCID ගිහිල්ලා
තියෙන්නේ.
මේ 300ක් මරණවලට දූෂණයක් හේතුවක් කළා තියෙනවා නිර්දිතික මාස අසුලකට අමතර.
ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමති මේ මන් තමුන්නාන්සලට කියන්න කැමති ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය හරහා එවැනි අතිශය ස්ථානයකට පතිත වෙන වැස්සේ තීව්‍රතාවයේ එලෙසම කියන්න අමාරුයි. ඒකට විශාල ගණන් හිමිනුන් තොගයකුත් දත්ත තොගයකුත් අවශ්‍යයි. ඩොප්ලර් යන්ත්‍රය පමණක් ප්‍රමාණවත් වෙන්නේ ස්ථානයේ තිබෙන තත්ත්වයක් අපිට වාර්තා වෙන්න ඕනේ. ඉතින් ඒ කාරණා අපි කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මේ ඩොප්ලර් යන්ත්‍රය අරන් තියෙන්නේ WMO එක හරහා. WMO එක තමයි ඒ WMO කියන්නේ World Meteorological Agency. ඒ ඒජන්සි හරහා තමයි ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. ලංකාවේ කිසිම කෙනෙක් ඒ ටෙන්ඩර් ක්‍රියාපාටිපාටියට සම්බන්ධ වෙලා නැහැ. ගෙනාපු යන්ත්‍රයේ සවිකිරීම කල් ගිය නිසා ඒ යන්ත්‍රයේ අක්‍රීය වීම තමයි වෙලා තියෙන්නේ. දැන් මේක නැවත සැරයක් අපි බලනවා. ඒ අතරතුර මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුව තවත් ඩොප්ලර් යන්ත්‍ර දෙකක් අපිට ලැබෙනවා. චීනය සමග මේ ගිවිසුම අගමැතිතුමාගේ අමාත්‍යාංශය විසින් දැන් මාසයකට කලින් අත්සන් කෙරුවා. ඒ වගේම මේගොල්ලෝ අපිට පොරොන්දු වුණා ජපානයේ ඇරලා තියෙනවා නවීනතම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට ඒ ඇරලා තියෙන චන්ද්‍රිකාවේ ග්‍රාහක යන්ත්‍ර අපිට ලබා දෙනවා කියලා එතුමන්ල එකඟ වුණා.
මොමනි? ඔව් හරි. ඔව් අමතුමනි දැන් මේ අපේ ඩලස් සලහපරම මන්ත්‍රීතුමත් කිව්වා මේ කාලගුණ දත්ත අරගන්න බැරි නම් අපට අඩු ගන්න අවුට්සෝස් කරලා හරි ගන්න කියලා. මම කැමති අහන්න ගිය ආණ්ඩුවේ යටතේ අපි රුපියල් කෝටි ගාණක් වියදම් කරලා සුප්‍රීම් සෙට් කියලා චන්ද්‍රිකාවක් ගුවන් ගත කළා. ඒකේ මහමුලකාරය විදිහට රෝහිත රාජපක්ෂ කියලා කෙනෙකුත් එළියට ආවා. එතකොට කිව්වා මේ දකුණු ආසියාව විතරක් නෙමෙයි අග්නිදිග ආසියාවෙම කාලගුණක තොරතුරු අරගන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් අපි හඳුන්වා දුන්නේ කියලා. මං අහන්නේ ඒ කෝටි ගණන් වියදම් කරලා යවපු සුප්‍රීම් සෙට් එකෙන් අඩුතරම එක කාලගුණ දත්තයක්වත් ගන්න බැරිද?
නෑ අපි දන්නේ නැහැනේ එහෙම සෙට් එකක් තියනවාද කියලා. අපිට නම් මම කතානායකතුමනේ මම කතානායකතුමනේ දන්න විදිහට චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමෙන් ওই සියල්ලම කරන්න බෑ. විශේෂයෙන්ම කාලගුණ චන්ද්‍රිකා වෙනම ගුවන්ගත
කරන්න.
ඒ අනුව ජපානයේ තිබෙන කාලගුණ චන්ද්‍රිකාවේ ග්‍රාහක යන්ත්‍ර අපිට දෙන්නේ එකඟ වුණා. ඒ නිසා අපි සූදානම් වෙලා ඉන්නවා දැන් මේ කරන්න. අපි ඇත්තටම මේ මරණ ගැන කනගාටුයි, මේ දේපල ගැන කනගාටුයි. නමුත් රජයේ පොරොන්දුවක් වෙලා තියෙනවා මේ මරණ ව්‍යායයට සාධාරණයක් ඉටු කරන්න. ඒ වගේම ඒ සියලු දෙනාගේම නිවාස හදලා දෙන්න, ඒ පැතිවල පාලම් බෝක්කු සියල්ලම නැවත හදන්න රජයේ අවංකවම කැප වෙලා ඉන්න බව මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් මතක් කරන්න කැමති බොමු ස්තුතියි.
බොමු ස්තුතියි ගරු අමාත්‍ය. ඊළඟට ගරු වාසුදේව නානායක්කාර මැතිතුමයිට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන් පැමිණුව ඇත.
කරු නියෝජ්‍ය කතා නායකතුමනි මගේ වේලාව කොච්චර තියෙනවද කියලා
විනාඩි 5ක් නේද ඔබතුමාට දෙන්නේ
විනාඩි
5 minutes
5 minutes
විනාඩි 8ක් කියලා තමයි ඉන්නේ
විනාඩි 8 කරු නියෝජ්‍ය කතා නායකතුමනි දැන් මේ අමතුමා අපිට කිව්වා මේ සියල්ලම අපිට ඉටු කරලා දෙනවායි අපේ මේ විපතට පත් වූ ජනයාට කියලා. ඒ වගේම යටිතල ව්‍යුහත් හදලා දෙනවායි, කැඩිච්ච පාසල් හදලා දෙනවායි, නැතිවෙච්ච ජීවනෝපායට වන්දි දෙනවායි. මේ යන සමස්ත වියදම කීයක්ද කියලා මේ පාර්ලිමේන්තු ඉදිරියේ තැබිය යුතුයි. දැන් අපි දන්නවා අසරකට ඉස්සෙල්ලා ඒ ආපු කැලණි ගම් මිටියාවතේ මහා ගම් වතුරෙන් විපතටපත් වෙච්ච දාස් ගානක් දස දාස් ගානක් ජනතාව හිටියා. ඒ අය පිළිබඳවත් ওই විදිහටම කිව්වා. ගෙවල් හදලා දෙනවා කිව්වා, ජීවනෝපාය හානි වලට දෙනවා කිව්වා, මැරිච්ච අයට දෙනවා කිව්වා, මේ විදිහට ඔක්කොටම දෙනවා කිව්වා. අඩුපාඩුවක් නැතුව ආපහු මිනිස්සු මැරුණු අය ජීවත් කරවන්න බෑ, ඒ අර අනිත් ඔක්කොම දෙනවායි කියලා. දැන් මම කැමති දැනගන්න මේ සභාව ඉදිරියේ තියලා තියනවාද මේවා ගැන සැලැස්මක්? මෙන්න ජීවිත හානි වලට දෙන මුදල, මෙන්න ජීවනෝපාය හානි වලට දෙන මුදල, මෙන්න නිවාස හානි වලට දෙන මුදල, මෙන්න යටිතල ව්‍යුහය විනාශය හදන්න යන වියදම, මේ සමස්ත වියදම මෙන්න මෙච්චරයි. මෙන්න මේ වියදම අපි දරන්නේ මෙන්න මේ ආදායම් වලින්. එහෙම දෙයක් මේ සභාවේ නැහැ. ඒ නිසා මේ සභාවට පුළුවන්කමක් නැහැ විපරම් කරන්න. මේවා ලැබුණාද, මේවා කළාද, මේවා සිදු වුණාද කියලා. ඒ නිසා මම ඉල්ලනවා තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් මේ සිද්ධියේ මහා විපතේ හේතු කාරණාවට යනවා වගේම වෙච්ච විපතේ තක්සේරුව හරියාකාරව ගණන් ගිනුම් බලලා මේ සභාව ඉදිරියට තියන්න කියලා. ඒක වින්වින් වශයෙන් ඒ තැන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කීයක්ද කොපමණද ආදී වශයෙන් ඒ අයට වෙන් කරපු මුදල කීයද ඒ කාරණාව වෙනුවෙන්. ඒ විදිහේ අපිට ටෙම්ප්ලේට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් හොයන්න, බලන්න, විපරම් කරන්න. ඒ වගේම කාලයාගේ කාලයත් එක්කලා ඒවා සිද්ධ වෙනවද බලන්න. ඊළඟට මේ අපේ ඇමතුමා කිව්වා මේ ඔක්කොම කඳුමුදුන් මේ වනන්තරය කපලා තේ වැවීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඒක වැරදි. අපේ ඇලියකොට ප්‍රදේශයේ මාලිගාතැන්න කන්ද නායකයේ විශාල වනන්තරයක් ඇතන. අනිත් පැත්තෙන් හබරකඩ මූකලාන ඔය අපේ පළාතේ නායකයේ විශාල වනන්තරයක්. ඒ වනන්තර මැදිනුත් මේ නායම් සිදු වෙනවා. ඒ නිසා නිකම්ම මේ තේවගා කිරීමෙන් මේ කඳුමුදුන් වලින් නායනමයි කියන කතාවේ තේරුමක් නැහැ. දැනට වසරකට පෙර මේ සිද්ධ වූ ඒ ගම් වතුර අවස්ථාවේ වෙච්ච හානි වලට සම්මානස්ලා කොච්චර දුන්නාද, කොච්චර වියදම් කළාද? දැන් වියදම් කරපු මුදල් කිව්වා මිලියන 10000 ගානේ. නමුත් රුපියල් 10000 ගානේ තමයි ඉතා විශාල වැඩි දෙනෙකුට ලැබිලා තියෙන්නේ. ඊට වඩා මුකුත් ලැබිලා නැහැ. ජීවනෝපාය හානි වැඩි ලැබිලා නැහැ. එයාට කියලා තියෙන්නේ බැංකුවලින් ණය ගන්න අඩු පොලියට. බැංකුවලට තියන්න අප තියන්න ඔප්පුත් ඔක්කොම ගිහිල්ලා ගම් වතුරේ. ඉතින් ඒ නිසා තමුන්නාන්සේලා ඒ පෞගිය අවුරුද්දේ වෙච්ච හානි පිළිබඳවත් අද වෙනතුරු නිසියාකාරව ගෙවීම් කළා නැති බව මම හොඳටම දන්නේ. පහළ භූමිරිය දැන් ගියවරත් වතුරට යට වෙලා මේවරත් මුළු ගේම වාලට වෙනකයි යත වතුරට යට වෙච්ච පවුලකට රුපියල් 10000ක් දීලා නැහැ. ඉතින් ඕනම දෙයක ඇත්ත ප්‍රකාශනයේ වටිනාකම බලන්නේ ඒ ක්‍රියාත්මක වූ ප්‍රමාණය අනුවයි. ඒ නිසා මම තමුන්නාසේලාගේ ආණ්ඩුවට චෝදනා කරනවා මේක මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් සානයක් වේවි. ඒ කැලණිගම් මිටියාවතේ වෙච්ච විපත්වල හානිවලට ගෙවිය යුතු හා ගෙවන බවට පොරොන්දු වෙච්ච වන්දි තමුන්නාසේලාගෙන් ගෙවිලා නැහැ. ඊළඟට මේ විපත් රක්ෂණය ගැන කිව්වා. දැන් රක්ෂණයෙන් ලැබෙනවද
ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් ලැබෙනවද මේක මිනිස්සුන්ට වැඩක් නැහැ අපිට දැනගන්න වැඩකුත් නැහැ අපිට දැනගන්න ඕන මේ මුදල් වමනා ප්‍රමාණය මේ සඳහා වෙන් වෙනවද නැද්ද කියන එක පමණයි දැන් මේක රක්ෂණය කළාය කියලා ඒ රක්ෂණයෙන් මේ ඔක්කොම බලා ගන්නවයි කියලා තමයි අගමැතිතුමා කිව්වොත් නේදගෙන අපි රක්ෂණය කළා තියෙනවා රක්ෂණයෙන් මේ ඔක්කොම විපත් වලට වෙච්ච හානිය බලා ගන්නවයි කියලා නමුත් දැන් වෙනකොට ඒ කතාවට සත්‍යතාවයක් අපිට හොයා ගන්න අමාරුයි මේ අද වෙනකොටත් ගිවල නැති විපත් හානි වල වන්දි පිළිබඳව ඊළඟට අපි කැමති මෙදා විපත් ගැන ආණ්ඩුව දෙන පොරොන්දු ගැන මිනිස්සු බලාපොරොත්තු තියාගන්නේ කොහොමද කවදද මේවා ලැබෙන්නේ දැන් මෙන්න අනතුරටපත් වෙන කන්දක් තියෙනවා මේ කන්දෙන් අයින් වෙන්නේ අයින් වෙලා මිනිස්සු කොහෙද යන්නේ කැබිනට් මණ්ඩලයට තමුන්නාස්සලා දාලා තියෙනවා පත්‍රිකාවක් ගෙවල් කුලී දෙන්න ඒතකන් මේ මිනිස්සු ඉන්නේ කොහෙද ඒ නිසා මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන ක්‍රියාත්මක වෙන්න තමුන්නාසෙල හදිසි ආරමුදලක් තියෙනවා. කොන්ටින්ජන්සි වන් එකක් තියෙනවා. ඒකෙන් වියදම් කරන්න. කැබිනට් තීරණයක් අනුව වෙන්න පුළුවන් වියදම් කරන්න පුළුවන්. ඒව වියදම් කළා ඒවට පසුව තමුන්නාසෙලට උවමනා මුදල් එතෙන්ට හර කරන්න පුළුවන්. නමුත් දැන් මම අහන්න කැමති මේ මෙවර වෙච්ච මේ විපත ගැන අපි කටයුතු කරද්දී ඇස්තමේන්තු කරපු මුදල් වලට වඩා මේ අවුරුද්දේ විශාල වියදමක් යනවා. ඔය රක්ෂණයෙන් ලැබෙනවා කියන එකටත් වඩා විශාල වියදමක් යනවා. මිලියන 800ක් යනවා මේ පාරවල් හදන්න. ඉතින් ඒ විදිහට මේ ආණ්ඩුවට විශාල වියදමක් දරන්න වෙනවා මේ වෙච්ච විපත් නිසා. ඒක අපි කවුරුත් දන්නවා. නමුත් මම අහන්නේ අන්නේ තමුන්නාසල මේකේ ආදායම හොයන්නේ කොහොමද? සීනිවල මිල වැඩි කළාද? එහෙම නැත්නම් තමුන්නාසලා තවත් වක්‍රබදු පණවන්නද යන්නේ? මේ වක්‍රබදු වලට ඔක්කොම ජනතාව අහුවෙනවා. එතකොට මේ පළාත්වල වතුරට යට වෙච්ච ලක්ෂ ගණනක් මිනිස්සුත් අහුවෙනවා වක්‍රබදු වලට. එතකොට මේ මිනිස්සුන්ට අර ගහිමෙට් නුමිනියට ගොන යන්න වගේ වැඩකටයි මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඊළඟට මම කැමති කියන්න අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ හැමදාම ගම්වතුර ගන්න ප්‍රදේශය තියෙනවා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති වෙන ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති වෙන කලවන්. දැන් මේවාට බෝට්ටු සූදානම්ම නැහැ. ඒකයි තමුන්නාසේලාට අපි කියන්නේ. මේක මේ ආණ්ඩුවට දොස් පවරන්න බයින්න පහර ගහන්න කරන කතාවක් නෙමෙයි මේවා ඉටු කරගන්න කරන කතාවක් බෝට්ටු නේ තිබුණේ මට සිද්ධ වුණා නාවික හමුදාවේ වැඩ බලන ආඥාපතියට කතා කරලා බෝට්ටුවක් ගෙන්න ගන්න ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශවල බෝට්ටු සූදානමක් ඔරු සූදානමක් තියෙන්න ඕන මොකද මේවා හැමදාම යටු වෙන පළාත් එක්තරා ප්‍රමාණයකට වඩා වැස්ස වැහෙනකොට ඒ වගේම මේ මිනිස්සුන්ට ආරක්ෂක මධ්‍යස්ථාන කියලා පන්සල්වල ඉඩ ලැබුණා පාසල්වල ඉඩ ලැබුණා. නමුත් අපි දන්නවා ඒවායේ තියෙන පහසුකම්වල සීමිත භාවය. ඒ නිසා මේ තැන්වල ආරක්ෂක මධ්‍යස්ථාන කියන ඒවා හදලා තියෙන්න ඕන නිසි පහසුකම් නැතුව මේවා ආපදාවට ධම්මතුර ආපදාවට ලක් වෙන ප්‍රදේශ. එසේ කිරීමට තමුන්නාසේලාටත් කිසිම ආණ්ඩුවකටත් මේ දක්වා බැරි වෙලා තිබෙනවා. මේ බෝට්ටුවරු සූදානම්ම තබා ගන්න පුළුවන් වුණා නම් විශාල ප්‍රමාණයක් කොටු වෙලා බඩගින්න ඉන්න තත්ත්වයෙන් බේර ගන්න තිබුණා. ඒ මිනිස්සුන්ට කෑම ගිහිල්ලා දෙන්න තිබුණා.
දැන් කාලේ නම් ගරු එමෙතුමා කාලේ නම් අවසන්.
හරි. මගේ අවසාන කරුණු දැක්වීමයි මම මේ කරන්න හදන්නේ. මේ විකල්ප ඉදම් කතාව ගැන මම එක කාරණයක් කියන්න ඕන. මේ විකල්ප ඉඩම් කතාව විහිළුවක් වෙලා තියෙන්නේ දැන්. හැමදාම විකල්ප ඉඩම් දෙන බව කියනවා අපේ රත්නපුර දිස්ත්‍රික් ආපදා කොමිටුව තියෙනවා විකල්ප ඉඩම් මඳුන ගන්නවා. මේ ගිය ඇයි ඔන්න විජේතුංග මන්ත්‍රීතුමා සාක්ෂි දරන්න ඕ. කියපාර ගම් වතුරෙන් හානි වෙච්ච මිනිස්සුන්ටත් විකල්ප ඉඩම් දෙන්න ආපදා කමිටුව විකල්ප ඉඩම් මඳුන ගත්තා. නමුත් අද වෙනකන් ඒ විකල්ප ඉඩම් ආණ්ඩුවට ලබා ගන්න බැරුණා. කොම්පැනි සතුව තියෙනවා විශාල ප්‍රමාණයක් ඉඩම් සුරක්ෂිත ඉඩම් ඒ සුරක්ෂිත ඉඩම් වල තියෙන රබර් සහතේ අවදානම් බෑවුම් වල තමයි ජනතාව ජීවත් වෙන්නේ මේ සුරක්ෂිත භූමි ප්‍රදේශවල තිබෙන ඉඩම් වලට මේ මිනිස්සුන්ට එන්න විකල්ප ඉඩම් ලබා දෙන්න උවමනා කරන වැඩපිළිවෙල ආණ්ඩුව ගන්නේ නැහැ කියන චෝදනාව මම කරනවා ගිය අවුරුද්දේ සිද්ධ වෙච්ච හානිය ඊට පෙර කාලේ වෙච්ච හානි මම දැකලා තියෙනවා ආපදා වෙච්ච අවස්ථා දැන් ගණනාවක් මගේ කාලය තුළ ඒ ප්‍රදේශයේ මගේ කටයුතු කරපු ඒ හැම අවස්ථාවකම විකල්ප ඉඩම් ගැන කතා කරනවා රජයේ ඉඩමක් තිබුණොත් ඒක දෙනවා නැත්නම් මිනිස්සුන්ට දෙන්න ඉඩම් තිබෙන්නේ ඔක්කොම වතු ඉඩම් ඒවා ඒ රන්පවුම් කොටස් අයිතිය තියෙන්නේ ආණ්ඩුවට නමුත් ආණ්ඩුව ඒ රන්පවුම් කොටස් අයිතිය අතට අරගෙන මේ ඉඩම්වල ජනතාවට අවශ්‍ය ඉඩම් ලබා දෙන්නට අද වෙනකුණුත් ක්‍රියා කළා නැහැ කොම්පැනි කාරයින්ට යට වෙලා තමුන්නාසේලාගේ ආණ්ඩුවට ගැලවීමක් ලැබෙයි කියලා හිතන්න එපා මේ වර ජනතාවට මේ පිළිබඳ පොරොන්දු දීපුවා ඉටු කරන්න බැරි වුණොත් ජනතාව තමුන්නාසේලාගේ ආණ්ඩුව ලූ බැඳගෙන එනවා එදාට වරායෙන් පිට තියෙන නැවක කැබිනට් එක රැස් වෙන්න වෙයි ස්තුතියි